පිංගතුනි අපිට දැන් මේ කාලේ ගොඩාක් බණ ඇහුණට බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ ඔබ අහලා ඇති සාරා සංකේය කල්ප ලක්ෂයකටම බුදුරු පහළ වුණේ 24 නමයි. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියලා. බුද්ධ කියන වචනේ පවා කල්ප සිය ගණනකින් මේ විශ්වය තුල මේ ලෝකේ තුල අහන්නත් දුර්ලභයි. ඒ නිසා මේ ලෝකේ කල්ප 100,000 ගණන් බුද්ධ ශූන්‍යව බුද්ධ කියන වචනයක්වත් අහන්නවත් නැතුව ගෙවිලා යන කාලය තියෙනවා. ඒ නිසා අපේ පිනකට අපේ වාසනාවකට මේ ලෝකේ කෝටි 700ක් 800ක් ඉන්න ලෝකෙක බුදුබණ පදයක් ඇහෙන රටක ඉපදිලා බෞද්ධෙක් වෙලා කොහොම හරි අපිට බුදුරජාණන් වහන්සේගේ බණ පදයක් ධර්මයක් අහන්න ලැබෙනවා. ඒ නිසා පින්වතුනි පළවෙනිම දේ තමයි අප්‍රමාණ ආශාවක් හිතේ ඇති කරගන්න ඒ බුදුරජාණන් වහන්සේගේ බණ පදයක් මට අහන්න ලැබෙනවා කියන ආශාව හිතේ ඇති කරගන්න. දෙවනි කාරණේ සෝතං ඕදහති. හොඳට කන් යොමු කරගෙන මුළු දේශනාව තුළම හිත පිහිටවාගෙන බණ අහන්නට ඕන. ඒක තමයි වැදගත්ම දේ. අපේ හිතේ ස්වභාවය තමයි හිතට දුර ඈත ගමන් තියන දුරංගමං ඒක චරං මේ සැනින් හිත දුවනවා. මේ බණහන අතරේ කොච්චර දේවල් හිතට එනවද කියලා හිතා. දේශනාවක හිත පිහිටවනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. අපි මිය පරලොව ගිය කෙනෙකුට පින් දෙන්න හරි යම් මොකක් හෝ අරමුණකින් බණක් අහනකොට අපිට පින් කරගන්න එපා. බණ ඇසීම පිනක්. ඒ නිසා හොඳ අවධානයෙන් දේශනාව පුරාම හිත යොමු කරගෙන බණ අහන්න දක්ෂ වෙන්න. සෝතං ඕදහති. කන් යොමු කරගෙන බණ ඇසීම. තුන්වෙනි කාරණේ තමයි හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම කොහොම හරි මේ කාරණා තේරුම් ගන්නවා, වටහා ගන්නවා. මගේ ජීවිතේට පුළුවන් ප්‍රමාණයෙන් හරි මම ධර්මයේ ගලප ගන්නවා. අපි ඉන්න තැන ඉඳන් අඩියක් හරි පියවරක් හරි ධර්මයේ තුලට ඉස්සරහට යන්න දක්ෂ වෙන්න. එනිසා අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම කොහොම හරි මේ ධර්ම කරුණු තේරුම් ගන්නවා, වටහා ගන්නවා, ජීවිතේට ගලප ගන්නවා කියන අදිෂ්ඨානය. හතරවෙනි එක අත්තං ගන්හාති. අර්ථ ග්‍රහණය කරගන්න. මේ දේශනාවේ කියවෙන වැදගත් ධර්ම කරුණු සාරාංශ වශයෙන් හරි අපිට මුළු දේශනාව මතක හිටින්නේ නැහැ. මේ බුද්ධ ශාසනයේතම එකම එක්කෙනා ඉඳලා තියෙන ආනන්ද හාමුදුරුවෝ විතරයි. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරා නම් මුල ඉඳන් අගටම මුළු දේශනාවම සැනින් මතක හිටියා. උන්වහන්සේ සතිමන්තානම් සිහිනුවන තියෙන භික්ෂූන් අතර අග්‍රයි. යමක් ෂණයෙන් අහපු සැනින් වැටහෙන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. මතක ශක්තියෙන් ධාරණ ශක්තියෙන් අග්‍රයි. හැබැයි අපි එහෙම නෙමෙයි. ඒ නිසා අපිට මුළු දේශනාවම මතක තියාගන්න බැරි වුණත් සාරාංශය අඩුම ගන්න මොකක්ද අද අපි මේ දේශනාවෙන් ගත්ත හරය කියලා සාරාංශයක් ග්‍රහණය කරගන්න දක්ෂ වෙන. අත්තං ගන්හාති. ඊළඟට බුදුහාඳුරු පෙන්නනවා බණක් අහනකොට අනත්තං රිංචති. බාහිර දේවල් සියල් හිතෙන් බැහැර කරන්න දක්ෂ වෙන. දේශනාවට බාධා වෙන බාහිර කරුණු අපි දැන් සමහරලාට අපි කියන උදාහරණයක් ඔස්සේ හිත වෙන වෙන පැතිවල යන්න පුළුවන්. ඒ නිසා ඒ බාහිර දේවල් දේශනාවට අදාළ නොවන හිත දුවන බාහිර සියල් හිතෙන් බැහැර කරන්න. ඔන්න ඔය කරුණු පහ මුලින්ම හිතේ පිහිටවාගෙන බණක් අහනකොට බණ ඇසීමේ ආසාව හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණ ඇසීම මම මේ කාරණා තේරුම් ගන්නවා කියන අදිෂ්ඨානයෙන් බණ අහන එක අදාළ ධර්ම කරුණු මතක තියාගන්න එක බාහිර දේවල් හිතෙන් බැහැර කරන එක. පින්තුනි අපි බලමු අපි කවුරුත් ඔබ මම අපි කවුරුත් මොන මට්ටමේ මේ ලෝකේ ජීවත් වුණත් නත්ති ජාත සමරණ නොමැරී ඉන්න පුළුවන්කමක් නැහැ. මේ ගොඩනගපු සියල්ල මුළු ලෝකෙම අතහැරලා කවදා කොතන කොයි මොහොතේ මොන වෙලාවට හරි සියල්ල අතහැරලා යන්න වෙනවා. මේ යන ගමනේ තියෙන භයානකම තමයි අපේ හිත බුදුහාඳුරු පෙන්වන්නේ ධර්මය අවබෝධ කරගන්න තෙක් අපේ ජීවිතය සතර අපායේ මහ ගෙදර වගේ කියලා. හැම වෙලාම හිත බර වෙලා තියෙන සුගතියකට නෙමෙයි. අන්න ඒකයි අපිට තියෙන භයානකම. නැත්නම් ඉතින් අපිට විනෝද වෙවි බොහොම සතුටින් අපිට ඉන්න පුළුවන් ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා. නමුත් තියෙන භයානකම තමයි රජෙක් වුණත් මරණයට පත් වෙනකොට මරණ මංචකේ අකුසලයක් බලවත් වුණා. සැනින් දුගතියක වැටෙන්න පුළුවන්. හැබැයි කෙනෙක්ගේ ජීවිතේ මරණ මංචකේ පිනක් කුසලයක් හිතට බලවත් කරගත්තොත් නොසිතන විදිහට සුගතිගාමීව සුගති යන්නත් පුළුවන්. ඒක තම තමන්ගේ දක්ෂතාව. සමහර වෙලාවට මහා පින් කරපු අය මරණ මංචකේ පැරදිලා තියෙනවා. ධර්මාශෝක රජුරෝ හිතන් අපි කරන පින් මොනවද? අපි ඉතින් මොනවා හරි සාමාන්‍ය පින්කම් ටිකක් කළා, කෙනෙක් ඔන්න පන්සලකට උදව් කරයි, පන්සලක් හැදුවා කියමු. ධර්මාශෝක රජුරෝ 84,000ක් විහෙර විහාර හැදුවා. තමන්ගේ එකම පුතා පැවිදි කරා මිහිඳු මහරහතන් වහන්සේ. දුව සංගමිත්තාව පැවිදි වුණා, රහත් වුණා, රහත් භික්ෂුණියක්. සංගමිත්තාවගේ දරුවා සුමන සාමණේරයන් වහන්සේ රහත් වුණා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඇසුරු කරලා තුන්වෙනි ධර්ම සංගායනාවට මූලිකත්වය ගත්තා ධර්මාශෝක රජු. එතකොට මේ මහා විශාල දේවල් පින්කම් කරත් එක පැත්තකින් තිබුණා කලින් ධර්මයේ මුණ ගැහෙන්න කලින් චණ්ඩාශෝක විශාල යුද්ධ කරලා මිනි මරලා දරුණුකම අර හිතේ තිබිච්ච දැඩි තද ගතිය ඒවත් තිබුණා. බණත් ඇහුවා, සාසනයටත් උදව් කරා. මරණාසන්න මොහොතේ ධර්මය අවබෝධ නොකර ඉඳීමේ භයානකම මොකක් හෝ කර්මයකට ළඟ හිටපු පවන් සලන කෙනා එක්ක වෛරයක් කේන්තියක් කටගත්තා. දැන් ඔබ සාමාන්‍ය හිතන්නේ දේශනාවේ තියෙන්නේ පවන් සලන කෙනාට රිදෙන්න වටාත්ත වැදුණා කියලා. රජුරෝ එක තැන් වෙලා මරණාසන්නව අන්තිම වෙලාවේ ඉන්නකොට අපි දන්නේ වැදුණාද ඇන්නද කියලා. සමහර කේන්තියක් තිබිලා කවුරු නැති වෙලාවක රජුරෝ ඔත්පල වෙලා හිටපු වෙලාවක තරහෙන් ඇන්නත් දන්නෙත් නැහැ. නමුත් රජුරුවන්ට ඒ වෙලාවේ ඇති වෙච්ච කේන්තිය තරහා වෛරය එක තැන් වෙලා හිටිය අණ කරන්නත් බෑ. මරණාසන්න වෙලාව අර කේන්තිය තදේටම හිතේ බලවත් වුණා. කරපු පිනක් සිහි කරගන්නවට වඩා අර පුද්ගලයා ගැන වෛරය කේන්තිය බලවත් වෙලා එහෙම පණ ගියා. දින කීපයකට හරි දුගතියක ඉපදුණා. මිහිඳු මහරහතන් වහන්සේ බැලුවා කෝපියාන බලනකොට දුගතියක ඉන්නවා. දේශනාවේ තියෙන්නේ මේ සාමාන්‍ය මේ අපි දකින පිඹුරෝ නෙමෙයි, භූත පිඹුරෙක් කියන අමනුස්සෙ. පිඹුරෙක්ගේ ස්වරූපයට ඉපදිච්ච අමනුස්සෙ. මිහිඳු මහරහතන් වහන්සේ පෙනී ඉඳලා කරපු පින්කම් සිහිපත් කෙරුවා. ඒ පින් බලවත් වුණා, චුත වෙලා දෙව්ලෝ ඉපදුණා. ඊට පස්සේ බොහෝ කාලයකට පස්සේ අපේ රටේ උපදිනවා කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ හැටියට රහත් වෙන දේවානම්පියතිස්ස රජුලෝත්. ඊට පස්සේ ආයි ලංකාවේ ඉපදිලා ව්‍යග්ගතිස්ස මහරහතන් වහන්සේ හැටියට රහත් වෙන. එතකොට දේවානම්පියතිස්ස රජුරෝයි ධර්මාශෝක රජුරෝයි කියන්නේ ඊට පෙර සංසාරේ සහෝදරවරු දෙන්නේ. ඒ දෙන්නම ලංකාවේ පස්සේ කාලේ ඉපදිලා රහත් වෙලා පිරිනිවන් පානෙත් එකම දවසක. එතකොට බලන්න අර වගේ සසරේ රහත් වෙන්න පින තිබ්බායට අන්තිම මොහොතේ වැරදිලා තියෙනවා. ඇයි හිතට ඒ මොහොතේ පරිසරය බලපාන ගොඩාක් දුරට. ඒ වෙලාවට දැන් අපි බොහෝ වෙලාවට ධර්මයක් නොදන්න පරිසරයක සමාජයක ජීවත් වෙනකොට අපිට තියෙන ලොකුම දේ තමයි දැන් අපි හිතමු අපි දෙමව්පියන්ට සලකන හැටි. හිතන් අපි සලකනවා කියලා අපි සාමාන්‍ය කරන්නේ දෙමව්පිය ආස කරන කෑම බීම, ඒවත් හොඳම දේවල් වෛද්‍යවරුන්ගෙන් අහලා අපිට දෙන්න පුළුවන් හොඳම කෑම බීම ටික අපි දෙනවා. අපිට දෙන්න පුළුවන් උප්පරිම වියදම් කරලා අපි බෙහෙත් හේත් රටින් ලෝකෙ කොහේ තිබුණත් ගෙනහලා දෙනවා කියලා හිතා. අපි තියෙන පෞද්ගලිකව වියදම් කරලා ඉන්න ලෝකෙ හොඳම වෛද්‍යවරුන්ට අපි දෙන්න වෙලාවට බෙහෙත් ටික දෙනවා, කෑම ටික කවනවා, නාවනවා. අපි හිත රිද්දවන්නේ නැතුව, බනින් නැතුව, සරදාන් නැතුව මොන දේ කිව්වත් බොහොම ආදරෙන් ඒ දෙමව්පියව එක බලාගත්තා කියලා. ඒක යුතුයකමක්, ඒක සැලකීමක්. නමුත් එපමණකින් ඒ අය සුගතියයි අපේ දෙමව්පියන්ට අපි හොඳට කන්න බොන්න දුන්නා සුගතිය. කාපු කෑම නිසා සුගතිය යනවා නෑ. අපේ දෙමව්පිය හොඳ බෙහෙත් හේත් ගත්තේ, හොඳ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තේ. අනේ දැන් සුගතිය ඇති. බීපු බෙහෙත් නිසා මරණින් මත්ති සුගතිය යනවා නෑ. සුගතිය යන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන දෙමව්පියන්ට සලක අර අර කියපු දේ ඔක්කොම සලකන දේවල්. බුදුහාමුදුරු පෙන්නනවා ප්‍රතිඋපකාර කරන්න පුළුවන් දෙමව්පියන්ට කරුණු පහකින් විතරයි. ඒ තමයි දෙමව්පිය තුල අපිට පුළුවන් වුණා නම් සද්ධාව ඇති කරවන්න. අන්න ඒ දෙමව්පියන්ට මරණාසන්න වෙලාවක හරි අපි ළඟ නිතර බුදු ගුණ කියලා, ධර්මී ගුණ කියලා දීලා සද්ධාව ඇති කරලා අන්න අපිට ඒ දෙමව්පියෝ මිය ගියත් හිතලා සතුටු වෙන්න පුළුවන්. අනේ අපේ අම්ම හරි සද්ධාවන්තයි. හරියට පින්කම් කරා. බුදුගුණ සිහි කරගත්තා. මරණාසන්න වෙලාවේ පවා බුදුගුණ සිහි කරගෙන සුගතිය ඇති. අන්න හිතන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරනවා නම් ඒ අය තුල සද්ධාව ඇති කරවන්න. තුනුරුවන් ගැන සද්ධාව ඇති කරවන්න. පින්තුනි සමහර මට මතකයි මං කොයි ලංකාවේ ඉන්නකොට කොළඹ මගේ දිගට භාවනා වැඩසටහනක් තිබුණා කොළඹ. ඔය වැඩසටහනට ආවා අම්මෙකුයි පුතෙකුයි දෙන්නේ. තාත්තා පොඩි කාලේ නැති වෙලා අම්මයි පුතයි දෙන්න දිගට වැඩසටහනට ආවා. ඊට පස්සේ දවසක් මාස ගානකට පස්සේ ඒ අම්මයි පුතයි ඇවිල්ලා හිටියේ. අම්මා කොණ්ඩේ ඔක්කොම ගිහිල්ලා ඇඟත් ඉදිමිලා. ඊට පස්සේ පුතා එක්ක ඇවිල්ලා මට වැඳා. මම දැක්ක ගමන් තේරුණා මං ඇව පුතේ ඇයි අම්මට කියලා. හාමුදුනේ අම්මට පිළිකාවක් දැන් කියලා. ඊට පස්සේ වැඩසටහන් දෙකක විතර මං දැක්කා ඉන්නවා. ආයි මාස 4-5කට පස්සේ පුතා විතරක් ඒ භාවනා වැඩසටහනේ වාඩි වෙලා හිටියා. ඊට පස්සේ මං කතා කරලා අහපුවාම මේ ළමයා මට කියනවා හාමුදුනේ අම්ම නැති වුණා කීවා. ඒ දරුවා කියනවා අම්මා නිසා ඉතින් මට මතක් වෙනකොට පොඩි දුකක් තියෙනවා තමයි කීවා. ඒ වුණාට මං අම්මා ගැන හිතලා හරියට සතුටු වෙනවා කියනවා. ඒ දරුවා ඒ අම්මට සලකපු හැටි කියනවා. ඒ ළම දෙන්නම භාවනා කරා. පින්කම් වලට ආ. ඒ දරුවා කියන පිළිකාවක් කියන ඉතින් ගොඩාක් සාමාන්‍ය ලොකු වේදනාවක් විඳිනවා. ඊළඟට ඔය කරන්ට් එකේ මැල්ලුවට පස්සේ ඉතින් ලොකු වේදනාවක් තියෙනවා. ඉතින් ඒ පුතා ගොඩක් ගැඹුරින් ධර්මයේ දෙන්න අධ්‍යයනය කරපු නිසා ඒ අම්මට නිතරම ගිහිල්ලා කියනවා අම්මේ මේ ඇස නিত্যද අනිත්‍යද? එතකොට ඉතින් අම්මා කියනවා අනිත්‍යයි පුතේ. අම්මට මේ ඇහැ නිසා ඇති වුණේ දුකක්ද සැපක්ද? දුකයි කියන. එහෙමනම් මේ ඇහැ අම්මටයි දෙයක්ද? නෑ මේ අනාත්මයි කියන. එතකොට මේ ළමයා කියනවා අම්මා ඉතින් ඔය දන්න නිසා බනහපු නිසා ඔය කටපාඩමින් කියන්න එපා. ඕක හිතන්න. දැන් මම පැය භාගකින් අම්මා ළඟට එනවා. අම්මා ඕකම හිතන්න කියනවා. ඉතින් අර අම්මා ඉතින් හැම වෙලාවෙම දැන් මේ ධර්මයේ සිහි කරනවා. අහපු ගැඹුරු බන. ඒ දරුවා තමයි ගෙදර වැඩ ටික කරලා ඒ ළමයා කියන පැය භාගෙන් භාගෙට මම ෆෝන් එකේ බෙල් තියාගෙන අම්මා ළඟට යනවා. ගිහිල්ලා අහනවා දැන් අම්මා ඇහැ ගැන හිතුවද? දැන් අම්මා කන ගැන හිතනවා. මේ කන නিত্যද අනිත්‍යද? මේ විදර්ශනා භාවනාව ගැඹුරින් අර අම්මට සිහි කරවනවා. ඒ දරුවා කියනවා අම්මා ඉතින් අමාරුවෙන් ඉන්නකොට ඇඳ ළඟම පැදුරක් දාගෙන නෑ නිදාගන්නේ අම්මා ළඟ කියලා. රෑ තිස්සේ බේත් සැරට නිින්ද යන්නේ අම්මා කෙඳිරි ගහනවා. එතකොට නැගිටලා අහනවා අම්මේ අම්මට දැන් මේ වේදනාවක් උපදින්නේ මේ වේදනාව ස්පර්ශයෙන් නේද ඇති වෙන්නේ? ඔබ ධර්මයේ දන්නවා නම් දන්නවා කයයි පහසයි විඥානය නිසා කයි ස්පර්ශයක් උපදී. ඒ මේ කයත් අනිත්‍යයි පහසත් අනිත්‍යයි විඥානයත් අනිත්‍යයි. ඒ මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. අම්මා වේදනාව තුළ හිත පිහිටවාගෙන අනිත්‍ය වශයෙන් හිතත් ඒ දරුවා කියනවා හාමුදුනේ කොච්චර කෙඳිරි ගගා හිටියත් බණපදයක් කියනකොට වැඳ ගන්නවා කියනවා. අමාරුවෙන් වැඳගෙන පුතේ අනිත්‍යයි කියනවා. ඉතින් ඒ දරුවා කියනවා ඔහොම අන්තිමට රෑ ඒ නැති වෙන දවසේ 8:00 විතර කියව නැති වුනේ. නැති වෙන කොටත් ඒ ළමයා ළඟ ඉඳගෙන බුදු ගුණ සිහි කරලා ධර්මයේ කියලා අනිත්‍යම සිහි කරලා එහෙමම වැඳගෙනම ධර්මයේ සිහි කරගෙන එහෙම වැඳගෙන පණ ගියා කියලා. දැන් හිතන්න එක පැත්තකින් ගත්තොත් ඒ දරුවා ඒ අම්මට කල්යාණ මිත්‍රෙක් වෙලා නැද්ද? කල්යාණ මිත්‍රෙක්. සුගතියක යන්න උද්දව් කරා. මරණාසන්න වෙලාවේ අවශ්‍ය වෙන විදිහට ධර්මය කියලා දු. නමුත් ඔබ හිතන්න අපේ ආදරේ නිසා තමයි අපේ ඥාතීන්ට අපේ බොහෝ වෙලාවට අපි දන්න පරිසරය අපේ නෑදෑයන්ගේ අවාස අන්තිම කාලය ගැන හිතා. බොහෝ වෙලාවට අපි ආදරේ නාමෙන් අපි කරන්නේ මරණාසන්න කෙනෙක් ඉදිරි අපි අඬනවා, කෑ ගහනවා, දාලයන් ඉපෝ කියනවා. දැන් ඔබ හිතන්න, දැන් අපිට නිකන් ඔබ හිතන්න මෙහෙම, ඔබට ඔබේ අම්මා හරි තාත්තා හරි ආදරෙන් ජීවිතේ හිටපු කෙනෙක් අසවලා නැති වුණා කියපුවාම එකපාරට මොකක්ද හිතෙන්නේ කියලා හිතන්න. මුළු ඇඟම වේවුලලා යන කලන්තේ වගේ ඇති වෙනවා. තමන් ලෝකෙම අසරණ වුණා කියලා දැනෙනවා. සමහරු සිහි නැතුව ඇති. අපිට එච්චර දුකක් වේදනාවක් දැනෙන්නේ අපි ජීවත් වෙලා ඉන්නවා. අපි අනිත් ඔක්කොම දේපල වස්තුව දරුවෝ නෑදෑයෝ අනිත් ඔක්කොම ඉන්නවා. හැබැයි අපි ආදරය කරපු එක්කෙනෙක් අපිට නැති වුණා කියලා අපිට එච්චර දුකක් දැනෙනවා. ඔබ හිතන්න මරණ මංචකේ ඉන්න කෙනා, දරුවෝ 10ක් නම් ඔබට අතාරින්න උනේ එක්කෙනයි. එයාට 10ම අතාරින්න ඕනේ. යාළුවෝ නෑයෝ හිතමිත්‍රයෝ 100ක් නම් 100ම අතහරින්න වෙනවා. තමන් ගොඩනගපු මුළු ලෝකෙම අතහැරලා දාලා යන්න වෙනවා. ගෙවල් දොරවල්, හම්බ කරපු දේවල්, තමන්ගේ වස්තුව, තමන් ගොඩනගපු ලෝකෙම අතහැරලා යන්න වෙනවා. යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. එතකොට කෙනෙක් මරණාසන්නව ඉන්නකොට හරි මැරුණා කියලා හරි අඬන වැළපෙන භූතියන අපිට වඩා සිය දහස් ගුණයක වේදනාවක් දැනෙන්නේ කාටද? මරණ මංචකේ ඉන්න කෙනාට. එතකොට අපි එහෙම කෙනෙක් ළඟ අපි හූතියන්න, කෑ ගහන්න, අඬන්න පටන් ගත්තොත් ඇත්තටම ඒ අසරණ වෙනවද නැත්? අන්ත අසරණ වෙනවා. දැන් ඔබ පිරිසම දරුවම වට වෙලා කෑ ගහනකොට හරි හරි උඹලා ඔක්කොම කියනවනම් මං ඉන්නම් කියලා ඉඳීද? ඉන්න බෑනේ. කොච්චර අපි කෑ ගැහුවත් හරි ඔක්කොම කියනවනම් හා මං ඉන්නම් කියලා ඉන්න බෑ. අන්ත අසරණ වෙනවා. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මිය පරලව යන මරණාසන්න කෙනෙකුට අපි අර කෑම බීම දීලා බෙහෙත් දීලා අපි මේ විදිහට සලකනවා වගේ එක කළ යුතු දෙයක්, ඒක යුතුකමක්. හැබැයි ඒ අයගේ පරලව ජීවිතයේ වෙනුවෙන් අපිට කළ යුතු යුතුකමක් තියෙනවා. ඒ තමයි ඒ අයව සද්ධාවේ පිහිටවන්න ඕන. නිතර පින්කම් වලට ජීවත් වෙලා ඉන්න කාලේ යොමු කරවන්න. තමන් හරි යම් කියලා එක්කන් ගිහිලා වන්දනාවේ එක්කන් යනවා, පින්කම් වලට යොමු කරනවා, ඒ අයගේ අතින් පින්කම් කරවනවා, ඒවා සිහි කරලා දෙනවා. ලෙඩක් වුණත්, එක තැන් වුණත් නිතර සිහි කරලා දෙනවා. අම්මට මතකද අම්මා මෙහෙම පින් කරා, තාත්තට මතකද මේ වගේ පින්කම් කරා. ඒ පින්කම් ගැන නිතර කතා කරලා ඒවා සිහි කරවන ජීවිතේ ඒ අයගේ අන්තිම කාලේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන පළවෙනි එක තමයි සද්ධා වැඩි කිරීම. දෙවනි එක තමයි ඒ අයව සීලාදී ගුණධර්ම වල යොමු කරන එක. ඒ අයට සීල් රකින්න, සීල් සමාදන් වෙන්න අඩු ගානේ අපි ගම් පොයේ දවසට අපි එක්කන් යනවා සීල් ගන්න. හරි බණ අහන තැනකට, පින්කමකට හරි අපි අපිට එදාට ගොඩාක් වැඩ තියෙන්න පුළුවන්. හැබැයි අපි එක්කන් ගිහිලා ඒ අයව මොනවා හරි ක්‍රමවේදයක් යොදවලා පහසුකම් හදලා ඒ අයට සීල් ගන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න, ඒ අයට සීලාදී ගුණධර්ම රකින්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න ඕනේ දෙමව්පියන්ට. තුන්වෙනි එක තමයි දහම් දැනුම. බණහන් අවශ්‍ය පරිසරය හදලා දෙන්න. සමහර වෙලාවට අපි දකින ගොඩාක් ඔය දෙමව්පිය අපිට ඇවිල්ලා කියන දේවල් සමහර ගෙවල් වල පොඩි අය අර මේ ඉන්නකොට අම්මලා තාත්තලා හරි ආසයි බණහන්. හැබැයි ඒ ළමයි කාටුන් බලනවා, ටෙලි නාට්‍ය බලනවා, අර දෙමව්පියන්ට මොකුත් කියන්නත් බැහැ, හිතටත් රිදෙනවා. ඒ නිසා ගොඩක් දුරට ඒ දෙමව්පියන්ට තනියෙන් බණ අහන්න, බණ පොත්පත් ගිහින් දීලා ධර්මයට අවශ්‍ය පරිසරයක් හදලා දෙන්න. ඒක තමයි අපි කරන්න ඕනේ යුතුකම ප්‍රතිඋපකාරය. ඊළඟ එක ත්‍යාග සම්පatti. ඒ අය එකතු කරගෙන පින්කම් කරවන්න. ඒ අයගේ අතින් දම් පින්කම් කරන් යොමු කරවන්න. ඔබට පුළුවන් ඔබ සංවිධානය කරලා හරි එක්කන් ගිහිල්ලා හරි ඒ අයගේ අතින් පිළිකර පූජා කරනවා, ඒ අයගේ අතින් දන් දෙනවා, දානාදී පින්කම් සංවිධානය කළ දෙමව්පියෝ ලව් ඒවා කරවනු. එතකොට මෙන්න මේ කරුණු පහ ඊළඟක ප්‍රඥාව එකටක ගැඹුරෙන් ධර්මයක් එක්ක ධර්මය දියුණු කරගන්න කෙනෙකුට බණ භාවනා කරන කෙනෙකුට තමන් දන්නවා මේ ගැඹුරු ධර්මය මෙනෙහි කරගෙන ප්‍රඥාව පැත්ත වඩාගන්න හැටි. අඩුම ගානේ අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතය තුළ අපේ දෙමව්පියෝ ගැන හිතලා අනි මේ අය මරණින් මත්ති සුගතිය හරි යනවනම් කියන හැඟීමේ ඒ අය තුළ සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව ඔන්න ඔය කරුණු පහ ඇති කෙරෙව්වොත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි කාන්තෙන් අපේ දෙමව්පියන්ට ප්‍රතිඋපකාරයක් කරා කියන. බුදුහාමුදුරුවෝ උපමාවකට පෙන්නනවා එහෙම නැතුව මහණෙනි තමන්ගේ අම්මා තාත්තා කරේ තියාගෙන අවුරුදු 100ක් සැලකුවා ප්‍රතිඋපකාර කරලා නම් අවසන් කරන්න බෑ කියන ඒ තුල ප්‍රතිඋපකාර කරලා සලකලා පින් කරගන්න පුළුවන් කෑම ටික දෙන එක පැක බලා ගන්න එක බෙහෙත් ටික දෙන එක නාවන එක ඒක ලොකු පිනක් හැබැයි ප්‍රතිඋපකාරයක් කරලා අවසන් කරනවා නම් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඔන්න ඔය කරුණු පහ දෙමව්පිය තුල ඇති කරවන්න දක්ෂ වේ. ඊළඟට පින් තුනේ අපි මේ ජීවත් වෙන කාලේ ගත්තොත් එක පැත්තකින් අපේ ආයුෂ වේගෙන් අඩුවෙවි මේ යන කාලයක් ඔබට තේරෙන්නේ නැති වුණාට දැන් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මේට අවුරුදු 2500 ගානකට එහා ගත්තොත් ඒ කාලේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව ගැන ධර්මයේ සඳහන් වෙන්නේ කොහොමද? අවුරුදු 120ක් කියලා. සාමාන්‍ය ආයු අපේක්ෂාව. ඔබ අහලා ඇති බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු කීයක් වැඩ හිටියද? අවුරුදු 160ක්. බක්කුල හාමුදුරුවෝ අවුරුදු 160ක් වැඩ හිටියා කියලා. ගිහි ජීවිතේ අවුරුදු 80ක්. පැවිදි වෙලා පැවිදි ජීවිතෙත් අවුරුදු 80ක්ම හිටියා. අද නම් අවුරුදු 80න් පැවිදුණු පහෝද අපවත් වෙනවා. එතකොට බක්කුල හාමුදුරුවෝ අවුරුදු 160ක්. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන්ගේ අග්‍රම කෙනා. අවුරුදු 150ක් වැඩ හිටියා කියලා. ආනන්ද හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවෝ ඒ විතරක් නෙමෙයි දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් විසාකා උපාසිකාව අවුරුදු 120ක් ජීවත් වුණා. එහෙනම් නිකන් හිතන්න ඒ කාලේ අදට වඩා එහෙනම් ආයු අපේක්ෂාව අඩුද වැඩිද? වැඩි. හැබැයි මේ වගේ මේ තාක්ෂණීය විද්‍යාව ඉස්විලිතාල බෙහෙත් මේවා මොකවත් නැති කාලෙක වුණත් ආයු අපේක්ෂාව වැඩි. ඒ කාලේ අදට වඩා ආයු අපේක්ෂාව වැඩි. දීඝනිකායේ තියෙන චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රයක්. ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්නන මිනිස්සුන්ගේ ආයුෂ ටික අඩුවෙලා අවුරුදු 10ට අඩු වෙන කාලයක් එනවා. හැබැයි අපිට එකපාරට ඕක කියපුවාම අපිට ඉතින් නුව බොරු. අවුරුදු 10ට එහෙම අඩු වෙනවද? ඒ කොහොමද වෙන්නේ කියලා හිතෙනවා. නමුත් දැන් හිතන්න අද ජීවත් වෙන අපේ ආයුෂ සාමාන්‍ය කීයද? අද අවුරුදු 65 70 අතර සාමාන්‍ය ආයු අපේක්ෂණය. ඔබ බලන්න අපි ජීවත් වෙන රටවල් ගත්තොත් දැන් මේ රටේ සාමාන්‍ය 70 75 78 වගේ ඇති. ආයු අපේක්ෂාව ටිකක් වැඩි රටවල් තියෙනවා. ඒ අතර ඔබට පුදුම හිතේ ඔබ බලන්න අන්තර්ජාලයේ හොයලා අප්‍රිකානු රටවල ආයු අපේක්ෂණය. අවුරුදු 38යි කාන්තාවකගේ ආයු අපේක්ෂාව 40යි 42යි අවුරුදු 40 45 30 ගණන් අතර සමහර අප්‍රිකානු රටවල ආයු අපේක්ෂණය. එතකොට අද අපි සාමාන්‍යයක් ගත්තොත් මේ ලෝකෙ ජීවත් වෙන කෝටි 700ක විතර ජනතාව අතරින් සාමාන්‍ය ආයු අපේක්ෂණයක් ගත්තොත් අපි නිකන් හිතමු 70යි කියලා. අද නිකන් අවුරුදු 70ක් කියලා හිතමු කලාතුරකින් අවුරුදු 80ක් 90ක් ඉන්නවා. නමුත් 70ක් කියලා හිතාගම සාමාන්‍ය. දැන් ඔබ හිතන්න බුදුහාඳුරෝ පිරිනිවන් පාල අවුරුදු 2560 ගාන. ඔය 60 ගාන පැත්තක තියෙන 2500ක් කියලා හිතා. අවුරුදු 2500ක් ඇතුළත 120ට තිබ්බ ආයුෂ 70ට අඩු වුණා කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු කීයකින් අඩු වෙලාද? අවුරුදු 50කින් ආයුෂ අඩු වීමක් තියෙනවා බුදුහාඳුරෝ වැඩ හිටපු කාලේ ඉඳන් අද වෙනකොට. අවුරුදු 50කින් මේක අපිට හොයන්න බැරි අවුරුදු 100කට අවුරුදු 2කින් විතර තමයි මේ ආයුෂ අඩු වෙවි පරම්පරා දෙක තුනකින් අවුරුද්දක් දෙකක් ආවිස අඩුවී අඩුවී හෙම ටිකටික අඩුවී යන. දැන් තවත් අවුරුදු 2500ක් ඉස්සරහට ඉතා බුදුහාදුරු පෙන්නන උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන ශක්තියෙන් මේ ශාසනය ගැන හිත පහදවන්න හරි ධාතුන් වහන්සේලා හරි වැඩ ඉන්නේ අවුරුදු 5000ක් යනකම් විතරයි. එතකොට බුදුහාඳුරු පිරිනිවන් පාල අවුරුදු 5000 වෙන කාලේ වෙනකොට දැන් මේ යන වේගෙන් ආවිෂ අඩු වේගෙන ගියෝ තවත් අවුරුදු 2500ක් අනාගතයේදී හිතුවොත් මේ තියෙන 70න් තවත් 50ක් අඩු වුණා. ඒ වෙනකොට අනාගතයේ ඉතුරු වෙන මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ කීයද? අවුරුදු 20ට විතර පිරිහිච්ච මිනිස්සු තමයි ඒ කාලේ ඉන්නේ. දේශනාවේ පෙන්නනවා ඔය දීඝනිකායේ චක්‍රවර්ති සීහනාද සූත්‍රය පෙන්නවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට ලඟ වෙනකොට මනුස්ස ස්වරූපේ තිබුණාට මිනිස්සු තිරිසන්නුන්ට අන්තයි කියලා. කෙලෙස් ඇවිස්සීලා. රාග, ద్వේෂ, මෝහ ඇවිස්සීලා ඒ කාලේ අම්මා තාත්තා සහෝදරයෝ ඥාතියෝ ඒ සම්බන්ධතා නැහැ කියලා. සත්තු වගේ කියන මිනිස්සු. ද්වේෂයේ කොච්චර බලවත්ද කියන්නේ දැන් බලන්න අද මේ දියුණු වෙන තාක්ෂණයම තමයි එදාට විනාශයට හේතු වෙන්නේ. කෙනෙක් දිහා බලලා මෙයා මරන්න ඕන කියලා හිතනකොට ආයුධ අතට එනවා කියන. ආයුධ අතට පහළ වෙනවා කියලා දේශනාවේ තියෙනවා. එතකොට ඒ තරමට සිතුවිලි වලට අනුව ක්‍රියාත්මක වෙන තාක්ෂණයක් එදාට දියුණු වෙලා තියෙන පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි මිනිස්සුන්ගේ ආවිෂ පිරිහිලා පිරිහිලා ඒ වෙනකොට කුසල් කියන වචනේවත් හැබැයි අහපු කෙනෙක්වත් ලෝකේ නැහැ කියන. ඒ කියන්නේ මේ කාලේ වෙන්න කලින්ම ධර්මයේ ලෝකෙන් අතුරුදහන් වෙලා ඉවරයි. ලෝකේ බලවත්ම දේ නියත මිත්‍යා දෘෂ්ටි කියන අනාගතය. එකිනෙකා මරාගෙන ලෝකෙම ලේවිලක් වෙලා අවසන් වෙන්න දින 7යි කියන ගත වෙයි. එතකොට අපි මේ ඉස්සරහට අනාගතේ පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ ඔය විනාශේ පැත්තට. දැන් නිකන් අපිට අපි දන්න නිකන් ඉතිහාසෙදි හාම ඔබ හිතන්න. දැන් අපිට ඔය අවුරුදු 2000 කණන් වලට වඩා අපි දන්න කාලේ දැන් මේ අම්මලා තාත්තලා ඉතිහාස හිතන්න. මීට අවුරුදු 40කට විතර එහා 40කට 50කට එහා ලංකාවේ හිටියා. ඒ කාලේ ඔබේ පුංචි කාලේ අපිට තිබ්බන ටීවී නැති කාලයක් තිබ්බනේ. රේඩියෝ නැති කාලයක් අපිට තිබ්බා. ඉන්ටර්නෙට් නැහැ, ෆෝන් නැති කාලයක් ලංකාවේ අපිට තිබ්බා. ඒ කාලේ ඔබට මතකද කොහේ හරි ගමක ওই මිනි මැරුමක් වුණාම කවි කොළ ගහලා වික්කම් මතකද? නිකන් බස්සල එන මිනිස්සු. නිකන් අහස කුලවන හුලන මේ අපරාධි කියලා ඒ ගමේ නමක් දාලා මිනිස්සු එහෙමයි. කම්පා වුණා කොහේ හරි එක දෙයක් අහලා. අද අපිට ඒක සාමාන්‍ය දෙයක්. එතකොට අද අපි මේ අවුරුදු 30ක් 40ක් ඇතුළත මේ තාක්ෂණයත් එක්ක මොන තරම් මේ પરම්පරා දෙකක් කිනවට බලන්න. ඔබේ දරුවන්ගේ දරුවෝ දිහාද බලන්න පොඩි අය දිහා. ඔබේ පුංචි කාලේ දැන් ඉන්න පුංචි අයගේ ජීවිතය මොන තරම් විශාල වෙනසක් පරිවර්තනයක්ද කියලා. තව પરම්පරා දෙක තුනක් යනකොට කොහොමයි ඉඳීද? මේ ඉන්ටර්නෙට්, ෆෝන්, මේ තාක්ෂණේ සමහර දරුවෝ දැන් මං හිතන්නේ ලංකාවට වඩා අපි මෙහි ගොඩක් දකින්න දේවල් සමහර පුංචි අය එක්කරගෙන එනවා. ඒ ළමයින්ගේ ජීවිත ගත්තාම ගේම් ගහලා ගහලා සමහර ලාවට කිසිම ඔළුව ආවට කෙලින්ම වෙන ලෝකෙක ඉන්නේ ළමයි. දෙමව්පියන්ට අවවාදයක් කරන්න බෑ, උපදේශක් දීලා හදන්න බෑ. ඒ ළමයින්ගේ මනස ගේම් ගහලා ඒවටම ඉන්ටර්නෙට් එක්කම වෙනස් වෙලා විකෘතියලා. ඒ නිසා අනාගතේ තව પરම්පරා දෙක තුනක් යනකොට මහා විකෘති ලෝකෙක අපිට ජීවත් වෙන්න වෙයි. අපිට අද මොකක් හරි පිනකට මෙහෙම හරි බණ ටිකක් ඇහෙනවා. ඒ නිසා තාක්ෂණයේ එක හොඳක් තියෙන්නේ අද අපි ලෝකෙ කොහි හිටියත් අපිට බණ අහන්න පුළුවන්. ධර්මයේ හොයන කෙනෙකුට බුද්ධ දේශනා මුළු ත්‍රිපිටකයේම උනා අන්තර්ජාලයේ අපිට කියවන්න පුළුවන්. භාෂා ගණනාවකින් ලෝකෙ කොහි හිටියත් ධර්මයේ හොයන කෙනෙකුට ධර්මයේ හොයාගන්න පුළුවන්. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජනේ ගන්න, උත්සාහ කරන්න, වීරිය වඩන්න. හැම වෙලාවෙම තමන් තනියෙන් හිතන්න, තමන් කවුරු වුණත් තමන් තනියෙන් හිතන්න. මම මෙහෙම ඉඳලා හදිස්සියවත් මම මැරුණොත් මං කොහේ යයිද? ඇත්තටම අපේ ජීවිතවල අපිට තියෙන ඕන ප්‍රධානම ප්‍රශ්නේ ඕක. අපි කවුරු වුණත් අපිට කොච්චර ධනිය තිබුණා මොන තරම් අපිට ප්‍රසිද්ධිය තිබුණා ලෝකේ අපි මොන මට්ටමින් හිටියත් අපි මැරෙනවා. කොයි වෙලේද කියන්න බෑ. මේ හොඳට ඉන්න මිනිස්සු හිටි ගමන් අපි දන්නේ අපි යන්නේ බඩ අමාරුව හරි මොකක් හරි අමාරුවක් කියලා අපි යන්න බලප ගමන් කියනවාගේගේ පිළිකාවක් එක්ක හොඳ කරන්න බැරි ලෙඩක් තියෙන සමහරලාවට මිනිස්සු නොසිතන විපත් වලට ලක් වෙන. ඒ නිසා ජීවිතේ දැන් බලන්න මේ වසංගතයත් එක්ක ලෝකෙ මේ වෙනකොට ලක්ෂ 50කට එහා මිනිස්සු මිය ගියා. ඔය අපි දන්න සංඛ්‍යාලේකන් ටිකනේ. නමුත් අපිම දන්නවනේ ඔය හරි දත් දෙන්නේ නැහැ කියන එක. එතකොට ඒ හේතුව නිසාම ඉස්පිරිතාලයකට ඇතුල් වෙන්න බැරුව වෙන වෙන රෝගවලින් ඔපරේෂන් එකක් කරගන්න බෑ, හොස්පිටල් එකට යන්න බෑ, ડોක්ටර් කෙනෙක් චැනල් කරගන්න බෑ. තව කී ලක්ෂයක් මිනිස්සු මේ වසංගතය අස්සේ බෙහෙතක් ගන්න විදිහක් නැතුව මැරෙනවා. ඒ නිසා කවදා කොතන කොයි මොහොතේ මොන වෙලාවේ හරි අපි කවුරුණත් අපි හුස්ම ටික යනවා කියන එක අපි කාට සිද්ධ වෙන දෙයක් නැත්ති ජාත සමරණ නොමැරි ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපේ ජීවිතේ අපි මේ එදිනෙදා කරගෙන යන මේ හැම කටයුත්තක්ම අතරේ පුළුවන් තරම් තමන්ගේ විමුක්තිය පැත්තේ තමන්ගේ ආරක්ෂාව තමන් හදාගන්න උත්සාහ කරා. සද්ධාව පැත්ත ටික ටික හරි බණ පොතක් කියවන්න, බණ දවසකට එක බණක් අහන්න. කාලයක් යනකොට තමන් නොදැනුවත්වම විශාල දහම් දැනුමක් ඇති වෙනවා. දවසකට එක බණක් අහන්න. ජීවිතේ නොසිතන පුද්ගලයෝ මහා විශාල විදිහට පරිවර්තන වෙලා ධර්මයට එනයි ඉන්නවා. හිතාගන්න බෑ සමහර. දැන් මම ওই ගොඩාක් බන්ධනාගාරවල අපි රටේ ඉඳලා ඉඳන් පල්ලෙහාටම හැම ශේෂ්ඨීකම මිනිස්සුන්ට අවුරුදු ගාණක් පණ කියලා තියෙනවා. ওই බෝගම්බර බන්ධනාගාරේ මම කාලයක් ඉස්සර වැඩසටහන් කරා. එල්ලුම්ගහටිය වෙච්ච 100ක් විතර අරගෙන එක සැරයක් භාවනා වැඩසටහනක් කරා. මීට අවුරුදු 10කට 15කට කලින් මගේ එක අත්දැකීමක්. ඉස්සර මම නුවර හිටපු කාලේ ওই බෝගම්බර බන්ධනාගාරේ එක සැරයක් ජේලර්ලා සංවිධානය කරලා භාවනා වැඩසටහනක් දවසක මට ඇවිල්ලා ආරාධනා කරා හාමුදුරනේ අපි භාවනා වැඩසටහනක් ඇතුලේ හිර කාර්යයන්ට සංවිධානය කරා ඔබ වහන්සේට පුළුවන්ද මෙහෙවන්න කියලා. කියපු ගමන් ඇත්තට මට තිබුණේ මේ හිර කාර්යය ගැන අපිට කාටවත් තියෙන එක වැරදි අදහසක් නේ. මං කිව්වා ওই මිනිස්සුන්ට කොහොමද දවසක් බණ කියන්නේ? ඉඳීද? මං කිව්වා මං පැයකට එන්නම්. අපි ඉස්සෙල්ලා පැයක වැඩසටහනක් කරලා බලමු. ඊට පස්සේ අය හොඳට බණ අහනවා නම් මට්ටම බලලා මං තීරණය කරන්නම් කිව්වා කරනවත් නැද්ද කියලා. ඔබ වහන්සේට ආවහම තීරෙයි කිව්වා. ඔබ වහන්සේ ඇවිල්ලා නැති නිසානේ ඔය ඔහොම හිතන්නේ කිව්වා. ඉතින් කොහොම හරි මේ නියමිත දවසේ මා වික්කයන් එහෙන් ඇවිල්ලා ඔය බෝගම්බර මං සාමාන්‍ය රජ කාලේ හදපු වන්දනාගාරේ ඇතුළට යනකොට වෙනම ලෝකයක්. එතකොට මම හිතන 4000කට එහා පිරිසක් ඇතුළේ හිටියා. මේ අය සමහර සෙරිප්පු දෙකක් අතේ දාගෙන බාල්දිය කතේ අරගෙන දෙපැත්තට බෙදිලා ඉතින් සාදු කී කියා පාර දෙපැත්තේ මැදින් හදලා ඉමාව වඩම්මගෙන ගිහිල්ලා ඇතුළේ ශාලාවක් තිබ්බා. ඉස්සරහින්ම ඇවිල්ලා වාඩි වුණා 200ක් විතර. ඒ අය ටිකක් සරන් ඇඳලා අක්කොට ෂර්ට් එක වගේ ඇඳලා ටිකක් නීට් එකට ඉන්න පිරිසක් ඇවිල්ලා වාඩි වුණා. ඉස්සරහා කට්ටියක් ඉඳගත්ත ස්පියා ගත්ත භාවනා කරන විදිහට වාඩි වුණා. පැයක් බණ කිව්වොත් පැයම කිසිම හෙල්ලුමක් නැහැ. පිටිපස්සෙන් අර හිරකාරයෝ වදින අනිත් ඇඳුම ඇඳපු අය හිටියා. පස්සේ මං ජේලර් ළඟින් ඇහුවා මේ ඉස්සරහා ඉන්න කට්ටිය. ඊට පස්සේ හාමුදුනේ ඒ අය ඔය එල්ලුම් ගහට නියමෙච්ච කණ්ඩායම කියලා. අනිත් අය එක එක වැරදි වලට ජීවිතාන්තයට ගියා. අවුරුදු 20 30 එක එක වැරදි වලට ගියා ඉන්නේ කියලා. ඉතින් මම ධර්ම දේශනාව කරද්දි මම දන්නවා මෙතන මිනිමරුන් චෝදනා 1 2 3 4 තියන අය ඉන්නවා, පාතාලය අය ඉන්නවා, නොයෙක් චරිත ඉන්නවා. එතකොට අපි තැනකට ගියාට පස්සේ මේ මිනිස්සු මනසෙන් වටන එක නෙමෙයි තියෙන්නේ. මේ මිනිස්සුන්ව ධර්මයට ගන්න එක. මම බණ පටන් ගත්තෙම මේ මිනිස්සුන්ට ඉස්සල්ලා මං ගිය ගමන් ඇහුවා. මං කියව මෙතන කෙනෙක් මරලා ආපු අය ඇති. දෙන්නේ තුන් දෙනෙක් මරපු අය ඇති. පාතාලේ වගේ නම් 10ක් 15ක් මරපු අයත් ඇති. 700ක් 800ක් 1000ක් මරපු කෙනෙක් ඉන්නවද ඇහුවා. කවුරුත් නැහැ. මං කිව්ව අඟුලිමාලට රහත් වුණා නම් ඔයාලට මොකක්ද කියලා. අර මිනිස්සුන්ට ලොකු ශක්තියක් ආවා. අපිට පුළුවන් මේක. අපිටත් අපේ වැරදි වුණාට අපිටත් කොහොම හරි මේකේ ගොඩ යන ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ මම ධර්ම දේශනාවෙත් බොහොම සරල මාතෘකාවක් අරගෙන බණ කීවා. බණ කියලා ඉවර වුණාට පස්සේ තැන් තැන් වලින් කට්ටිය ඊට පස්සේ කිව්වා හඳුන්නේ විනාඩි 10ක් විතර ඉතුරු වෙලා තියෙනවා කාට හරි ප්‍රශ්න අහන්න දෙන්නද කියලා. මං කිව්වා කමක් නැහැ කියලා. ඊට පස්සේ 10 දෙනෙක් ඉඳලා තැන් තැන් වලින් නැගිට අපිට ප්‍රශ්න අහන්න. මටත් පොඩ්ඩක් බය වුණා. ඒ ඉන්න ජාති අය දැක්කම අපිත් පොඩ්ඩක් බයෙන් ඉන්නේ. මොකක් වෙයිද කියලා. ඊට පස්සේ ඉස්සරහා හිටපු මිනිස්සෙක් නැගිට්ටා. නැගිටලා මට අද වගේ මතකයි පපුවට අත් දෙක තියලා වැඳගෙන කිව්වා හාමුදුරනේ මගේ නම තාහිර් කියලා. නමුත් මං දැන් තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකෙක් කියලා. ඔය කියපු විදිය කියලා කිව්වා හාමුදුරනේ මගේ ප්‍රශ්නේ තමයි පටිච්ච සමුප්පාදේ අවිද්‍යා පත්‍යා සංඛාරා කියන තැන කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියලා විස්තර වෙනවා. වේදල්ල කියලා සූත්‍රයක ඒ සංඛාරම පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර හැටියට විස්තර කරනවා. ඇයි මේ එකම සංඛාර දෙවිධයකට විස්තර කරන්න කියලා ඇහුවා. උන්නහව ප්‍රශ්න මේ ලුගාඩ්නිය වෙච්ච මිනිස්සේ හිතා ගන්න පුළුවන් ප්‍රශ්න. එතකොට දැන් මට විනාඩි දැන් මේක ලේසියෙන් කියන්න බෑ පටිච්චසම්පාදේ ගැන මම ඉතින් ටිකක් ගැඹුරින් කියලා විනාඩි 10ක් 15ක් අරගෙන ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. දෙනකොට මට තේරුණා මේ ගැඹුරින් කියද්දි තේරෙන අය මෙතන ඉන්නවා. ඊට පස්සේ කිව්වා තව එක්කෙනෙකුට අවස්ථාව දෙනවා කියලා වෙලාව නැහැ කියලා. ඒක මිනිස්සේ නැකිට්ටා. දෙවනි ප්‍රශ්නේ තමයි හාමුදුරනේ 37 බෝධිපාක්ෂික ධර්ම එකම භාවනාවක් තුල 37ම වැඩෙනවද වෙන වෙනම භාවනා වශයෙන් වඩන්න ඕනද? ඔය දෙවනි අටව ප්‍රශ්න. දැන් හිතන්න මම ඉතින් ලංකාවේ ගොඩාක් දේශනා කරන කෙනෙක්. රට පුරාම බණට යනවා. දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සුන්ට එකතු කර කර බණ කියනවා. සීල් ගන්න උපාසක අම්මලා පන්සල් යන අය සාදු කියන අය අපි එළිය වැඩසටහනක් කරලා මිනිස්සුන්ගෙන් ප්‍රශ්නයක් අහන්න කිව්වා. මොනවද එළියේ තියෙන ප්‍රශ්න? හාඳුනේ හඳුන් කූරු කටින් නිමවම් පවුද කියලා. ඔන්න එළියේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න. හාඳුනේ බුද්ධ පූජාව පරක්කුණු බුදුහාමුදුරු බෙල්ලමිටි කන්නේ නැහැ. මොකක් වෙයිද කියලා අහනවා. ඔන්න අපේ එළියේ ඉන්න ආච්චම්මල සීලගේ ප්‍රශ්න. අර ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න බලන්න. එතකොට බලන්න අපිට මිනිස්සේ පිටින් බලලා තීරණය කරන්න පුළුවන්ද? හිතා ගන්න බැහැ. ඊට පස්සේ මම මානසිකව භාවනා වැඩසටහනක් කරා මට මේ මිනිස්සු ගැන ඇතිවෙච්ච පැහැදීමට. අන්තිමට මම එක සැරයක් මට මතකයි දවස් 6ක රිට්‍රීට් වැඩසටහනක් මෙඩිටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ සංවිධානය කළා. තව හාමුදුරලා දෙනමක් එකම වැඩසටහන කරා. කරලා ඒ දවස් 6ව මම කාටවත් කතා කරන්න දෙන්නේ නැතුව වැඩසටහන කරලා අන්තිම දවසේ ඒ අයට කීවා එතන 100ක විතර කණ්ඩායමක් ගත්තේ ඔක්කොම එතන ඉන්න හොඳම භාවනා කරන අය ඇතුලේ අය එකතු කරලා එයාලට මං කිව්වා ඔයාලට දැන් මේ භාවනා කළ දවස් 6ක් එක දිගට බණ අහලා භාවනා කරලා තමන්ට දැනෙන දේ අවංකව කියන්න ඕන දෙයක් කියන්න මට බණින්න ඕන බණින්න කිව්වා. එක මිනිස්සෙක් නැකිట్లా කිව්වා හාමුදුරනේ හෙට මාව එල්ලලා මැරුවත් මම සුගතියේ කියලා. ඇස්වල කඳුළු පිහිලා එහෙම ඉඳගත්ත ඊට වඩායි මිනිස්සුන්ට කතා කරගන්න බැහැ. තව මිනිස්සෙක් නැකිట్లా කිව්වා හාමුදුරනේ අද මම පින් දෙන්නේ මාව එල්ලුම් ගහට නියම කරලා මේ ඇතුළට එවපු නඩුකාරයාට මම පින් දෙනවා කියලා. ඒ මිනිස්සයා නොසිටින්න මං ඒකාන්තයෙන් අපාය යන කෙනෙක් කියලා. නොයේ අපරාධවලට සම්බන්ධ මිනිස්සෙක්. ඒ මනුස්සකෙන රැට නින්ද යන්නේ හැම වෙලාවෙම පිස්ටල් එක ළඟ තියාගෙන බයෙන් ඉන්නේ. සද්දයක් ආවත් බයයි. ඇතුලේ දැන් භාවනා කරලා හුත්තට ගුණ ධර්ම වඩාගෙන ඉන්නයි. එතකොට දැන් ඇතුළට ගිහිල්ලා සමහරුන්ට වෙන කරන්න දෙයක් නැහැ. වෙල්ලුම් ගහට නියමිතයෙන් බරපතල වැඩ ගන්නෙත් නැහැ. මොකද යම් නියම කරන දවසක වෙලාවක ඕන වෙලාවක එල්ලලා මරන්න නියමිතයි. ඒ නිසා එයාලට නිදහස විවේකේ තියෙනවා. ඒකෙන් මොකද කරන්න පුළුවන් තරම් පොත් ගෙනහලා ත්‍රිපිටක පොත් ටික තියාගෙන කියෝ. සමහර අය ඉන්නවා පාලියෙන් තේරෙනවා කියෝ. දත සූත්‍ර ගැන පාලියෙන් දන්න. එතකොට බලන්න තමන්ට ඔතන හිටියක් හිරේට වැටුණා. හැබැයි කොළඹ තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්. වෙන්වර ඒ දවස්. එතකොට අපිට පේනවා පින් ඇති කෙනා ලෝකේ කොතන හිටියත් මොන තැනට වැටුණත් කොහේ ඉඳන් හරි ධර්මය අල්ලන අය අල්ලනවා. ඒ නිසා පිංහතුන අපි ඉන්නේ කොහේද, කොතනද, මොන තැනද, හිරේද, රජ මැදුරේද, ඒ කිසිම දෙයක් නෙමේ අදාළ. අපි ඉන්න තැන ඉඳන් ධර්මය අල්ලගන්න උත්සාහයක් කර, සද්ධාව දියුණු කරගන්න, නිතර බුදුගුණ හිතන්න, තමන්ට පුළුවන් මට්ටමින් සිල් රකින්න වීරියක් ගන්න, පන්සිල් ටික රැකගන්න. මේ ධර්මය අවබෝධ කරලා තියෙන මහා පුදුම චරිත. ඒ නිසා බොහෝ වෙලාවට අපි අර බිම බලාගෙන නිකන් උපාසකයා වගේ අමයානම් හොඳයි කියලා හිතුවට, එහෙම සමහර අයට වඩා මේ ධර්මය අවබෝධ කරලා තියෙන මහා පුදුමාකාර දැඩි තද ගතියක් යුක්ත සමහර චරිත මේ සමාජයේ. එවැනි චරිත තමයි ගොඩාක් මේ ධර්මය අවබෝධ කරගෙන යන ගමන ගිහින් තියෙන. සමහර නිවන් දැකපු අයගේ ජීවිත කතා ගත්තාම තේර තේරී ගාතාව, රහතන් වහන්සේලාගේ ජීවිත කතා ගත්තොත් හරිම පුදුමයි. ඒ නිසා ඕනම දැන් බලන්න බිම්බිසාර රජුරෝ සෝවාන වුණා. අපි සාමාන්‍ය මේ ධර්මය ගැන අපි අර සමාජයේ හිතන දේ තමයි ධර්මයේ හැසිරෙනවා නම් අපිට මේ සාමාන්‍ය ජීවිතය අපිට ඕවා කරන්න බෑ, අපිට විනෝද වෙන්න බෑ, අපිට මේ සැප සම්පත් විඳින්න බෑ. බිම්බිසාර රජුරෝ රජෙක් සෝවාන් වෙලා මේ එකක්වත් එපා කියලා මාලිගාවෙන් එළියට බැස්සනේ රජකම් කරා. රටක් පාලනය කරන එක ලේසි එකක්ද? රජ මැදුරේ ඉඳගෙන රජකම් කරා සෝවාන් වෙලා. බිම්බිසාර රජු විසාකාව කියන්නේ පුංචි වයසේ සෝවාන් වෙච්ච කෙනෙක්. විවාහ වුණා. දරුවෝ 20 දෙනෙක්ගේ අම්ම කෙනෙක්. සීවලි හාමුදුරන්ගේ අම්මා තාත්තා දෙන්නම සෝවාන් වෙච්ච දෙන්නෙක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ අයට දාව ලැබිච්ච දරුවා තමයි සීවලි කුමාරයා. එතකොට මේ බුද්ධ ශාසනය තුළ මහා පුදුම චරිත මේ ධර්මයේ කරා ගිහින් තියෙන. සමහර චරිත අපිට පිටින් බලලා හොයන්න බෑ. බොහොම දරුණු අය. දැන් අඟුලිමාලගේ ජීවිතේ පෙර සංසාර ජීවිත ගත්තා ජාතක පොතේ ගත්තාම සංසාරෙත් එහෙම තමයි. හරිම රැඩිකල් චරිත. එක්ක හොර නායකේ, එක්ක අපරාධකාරයෙක්, එක්ක රාක්ෂයෙක්. ඒ වගේ දරුණු. හැබැයි ඒ අතර සසරි බොහෝ ආත්මවල පින් කරලා තියෙනවා. රහත් වෙන ආත්මෙත් බුදුහාඳුරු පස්සෙත් කඩුව අරගෙන පැන්නුවානේ. ඉතු මහණ කියලා බුදුහාඳුරු පස්සෙත් පන්නපු කෙනා රහත් වුණා. මුගලන් මහරහතන් වහන්සේ මේ කල්පෙම කපුසඳ බුදුහාඳුරන්ගේ කාලේ දුසී මාර්යා. උභහලේ මාර් තජ්ජනීය කියලා සූත්‍රයක් තියෙනවා. බුදුහාඳුරන්ටත් හිරිහැර කළා, ශ්‍රාවකයන්ටත් හිරිහැර කළා. අවසානයේ අගසව් කෙනෙක්ගේ ඔළුව පැලෙන්න ළමයෙකුට ආවේශ වෙලා ගලකින් ගහන දුසී මාර්යා. ඒ අකුසලේ මරණින් මත්තේ අපායට ගිහිලා අපායේ විඳෝලා විඳෝලා ඇවිල්ලා ගෞතම බුද්ධ ශාසනයේ අගසව් වෙනවා. එතකොට සංසාරේ පිනක් තිබුණා, අර දරුණු ගති ජීවිතේ සසරි ආවා, ඒවැ විපාකත් තිබුණා. ඒ නිසා අපි ඉන්න තැන ඉඳගෙන අපි අඩුපාඩු තියෙන්න පුළුවන්, අපි කවා කාතුල. හැබැයි ඒ ඉන්න තැන ඉඳගෙන අපි ගැන අපි අධ්‍යයනයක් කරලා තමන් කවුද, තමන්ගේ මොනවද තියෙන අඩුපාඩු, මොන පැත්තෙන්ද මගේ ජීවිතේ ටික ටික හරි හදාගන්න ඕනේ, ඒවා තමන් දිහා බලමින් තමන්ගේ ජීවිතේ පියවරෙන් පියවර සද්ධාව පැත්තෙන් දියුණු කරගන්න, සීලේ පැත්තෙන් ටික ටික හරි ඉස්සරහට හදාගන්න, දහම් දැනුම හොඳට බණ අහන, දවසකට බණක් දෙකක් අහන්න, කාලයක් යනකොට ඇඟට නොදැනී විශාල දහම් දැනුමක් ඇති වෙනවා. ඊට පස්සේ අපිට ජීවිතේ මොන ප්‍රශ්නයක් ආවත් හොඳ ධර්මයේ දන්න කෙනා බුදුහාඳුරු පෙන්වන පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. එයාගේ හිත කම්පා වෙන්නේ නැහැ. මොන ප්‍රශ්න ආවත් එයා අකම්පිතව ඉන්න, අශෝකං විරජං කියම විරාජමානව ඉන්න. ඒතම් මංගල මුත්ත මංගල කාරණ. අනින් මිනිස්සු අඩාගෙන වැටෙනකොට, සිහි නැතු වැටෙනකොට, අයියෝ ඇයි මෙහෙම වුනේ, අපි කොහොමද ඉන්නේ, මොකද්ද මට මේ වුනේ කියලා මානසික වැටෙනකොට හොඳට ධර්මයේ දියුණු කරපු කෙනා මේක තමයි ජීවිතේ, මේක තමයි ජීවිතයේ ස්වභාවය කියලා එයා හොඳ හිත ශක්තිමත්ව එතනින් නැගිටින්න දක්ෂයි. එන ඕනම ප්‍රශ්නයකට, ඕනම අභියෝගයකට හොඳට සිහිනුවණින් මූණ දීලා තමගේ ජීවිතය ඉස්සරහට අරගෙන යන දක්ෂයි. ඒ නිසා ධර්මයේ තුල ශක්තිමත් වෙනකොට තමන්ට නොදැනීම තමන් තුල ලොකු මානසික ශක්තියක්, චිත්ත ශක්තියක්, ප්‍රශ්නවලට අභියෝගවලට මූණ දීමේ ශක්තියක් ගොඩ නැගෙන. අන්න ඒ ටික හදාගන්න. ඒ නිසා ඔය කියපු කරුණ ටික හොඳට ජීවිතයට අරගෙන කරුණු පහක් පුරුදු කරන්න ඉදිනෙදා ජීවිතේ. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම්, ත්‍යාගය කියන්නේ පුළුවන් තරම් පින්කම් කරන්න, කාට හරි උදව් උපකාර කරන්න ජීවිතේ. ඒ කරන පින්කම් නිතර සිහි කර කර සිහි කර කර බලවත් කරා. මොකද අද අපිට මේ ලැබෙන්නේ, අපිට මේ හැම දෙයක්ම අපි සසර වපුරපු දේවල්. අපි අද දන්නේ නැති වුණාට අපි සංසාරේ ගොඩක් පින් කරපු අය, සසරි දන් දීලා තියෙනවා, සංසාරේ ගොඩාක් උදව් කරලා. ඒවැ පෙර වපුරපු දේවල් අද අපි අස්වැන්න හැටියට නෙලනවා. හැබැයි අද අපි වපුරන දේවල් අපිට අනාගතේ සංසාරේ අස්වැන්න හැටියට ලැබෙනවා. ඒ නිසා ඔබේ ශක්ති පමණින් පුළුවන් තරම් පින්කම් කරා. කාට නැති බැරි අයට පිහිට වෙන්න, අනුන්ට උදව් උපකාර කරා, ජීවිතේ පුළුවන් තරම් පින්කම් කරා. ඒ කරන පින් සිහි කර කර බලවත් කරා. බුදුහාමුදුරු එක තැනක පෙන්වන ආනන්ද, ඔබ කාට හරි ආදරයක්, අනුකම්පාවක්, සෙනෙහ මාත්‍රයක් හරි තියෙනවා නම් ඒ සියලු දෙනා තුළ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ඇති කරන්න කියලා. ඉතින් එහෙමනම් ওই ටික හොඳට මතක තියාගන්න. ඉතින් අද දවසේ මේ කාරණා ටික හිතට අරගෙන හැම වෙලාවෙම තමන් දිහා බලන්න. මම මේ ඉන්න තැනින් ජීවිතේ අපි දන්නේ අපිට මොන වගේ ලෙඩක් හැදිලා එක තැන් වෙයි, ඔත්පල වෙන්න පුළුවන්, අසරණ වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ කවුරු වුණත්, රජෙක් වුණත්, සිටුවරයෙක් වුණත්, කවුරු වුණත් අපි දන්නේ අපේ මේ ඇඟේ හයිය තියෙනකම්, අතේ පයේ හයිය තියෙනකම්, අපේ දක්ෂතා තියෙනකම්, අපිට මේ හැම දෙයක්ම ලැබුණට අපේ දක්ෂතා නැති වෙලා අපි ලෙඩ වෙලා එක තැන් වුණාට පස්සේ අපි අසරණ වෙන තැනකට එනවා, කාත් කවුරුත් නැති තැනකට එනවා ජීවිතේ. ඒ නිසා අපිට ශක්තියක් වෙන්නේ අපි රැස් කරගත්ත ගුණ ධර්ම ටික. මරණ මංචකේ පවා මේ සියල්ල අතහැරලා අපි යනකොට අපිට පරලෝ පිහිට පිණිස පවතින්නේ අපි රැස් කරගත්ත ගුණ ධර්ම ටික. ඒ නිසා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ඇති කරගන්න.